බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ පින්වතුන් අද මේ සන්ධ්‍යා සමය බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම බෞද්ධයෙක් හැටියට බෞද්ධයාගේ එකම පරමාර්ථයේ නිෂ්ඨා වූ නිවන් මඟ පහදා ගන්න නිවන් අවබෝධ කරගන්න පාරක් මාර්ගයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් තියෙනවා. බුදු කෙනෙක් ලෝකයට බුද්ධත්වයට පත් වෙලා මේ කෙලෙස් බව නසලා නික්ලේශී තත්ත්වයට පත් වෙලා ලෝකයාට කියා දෙන්නේ රාගදේශ මෝහ කියන කෙලෙස් බව උදුරා අස්කරලා එකෙන් වීතරාගී වීතදේශී වීතමෝහී කියන තත්ත්වයට පත්වෙන්නට පාරක් පිළිවෙතක් මාර්ගයක් ප්‍රතිපදාව. එනිසා නිවන් අවබෝධ කරගන්නවා කියන්නේ මේ පැවැත්මට හේතුවන උපකාරවන රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන කෙලෙස් බව, කිලුටු බව, කළු ධර්ම, කිලුටු ධර්ම, කෙලෙස් ධර්ම තමන්ගේ හිතේ මුල් බෑගෙන ගැබ්බෙලා පැලබඩියන් වෙලා තියෙනවා. ඒවා අර මලකඩ තට්ටු තුනක් වගේ රාගමල, ද්වේෂමල, මෝහමල හැටියට මේ තම තමන්ගෙම බඹයක් වූ ශරීර කූඩුව තුළ මුල් බැහැගෙන තියෙනවා. මේ රාගමල, ද්වේෂමල, මෝහමල කඩා දැමීම ඒ මලකඩ තට්ටු තුන සහ මුලින්ම කඩලා බිඳලා ඒ සියලුම දේවල් ඉවත් කළා. අර කළු ධර්ම, කිලුටු ධර්ම, කෙලෙස් ධර්ම නික්ලේසී කියන තත්ත්වයට තම තමන්ගේ හිත පිරිසිදු කර ගැනීමයි නිවන. ඉතින් ඒක නිසා කල්පනා කරගන්න ඕන කොහොමද මේ කළු ධර්ම කෙලෙස් ධර්ම හිතක නිර්මාණය වෙන්නේ සකස් වෙන්නේ ප්‍රභාවය වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒක නිසා ඉස්සෙල්ලම පළමු කොටම මේ රාග බව ද්වේෂ බව මෝහ බව කියන අනුසය ධර්ම තුන තණ්හා අනුසය පටිඝා අනුසය අවිද්‍යා අනුසය පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතේ හැම අවස්ථාවකම සංකාර කරන හැම අවස්ථාවකම අලුතෙන් සකස් වෙනවා. ඒවා අලුතෙන් උපදිනවා. එනිසා ඒවට කිව්වා අනුසෝත ගාමී කියලා. ඒ අලුතෙන් සකස් වන දේ තමයි අනුසය. ඒ අනුසෝත ගාමී මාර්ගයේ අනුගමනය කරන පුද්ගලයෙක් තුළ අලුතෙන් සකස් වන දේ අනුසය. ඒ අනුසය උපදින තාකල් අර තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය අලුතෙන් උපදින නිසා අර තණ්හා ආසය, ඒ වගේම කාම ආසය, භව ආසය, ditthi ආසය, අවිද්‍යා ආසය කියන ආසය හතර ඒ පුද්ගලයා තුළ ඇතුළාන්තය තුළ සකස් වෙනවා, රැස් වෙනවා, එකතු වෙනවා, ගොඩ ගැහෙනවා. මේ එකතු වෙච්ච ගොඩ ගැහිච්ච දේවල් තැන්පත් වෙන්නේ මනෝමය කාය තුල, චිත්ත සන්තානය තුල, වෙන කොහෙවත් නෙමෙයි. මේක හිතන්න ඕන තමන්ගෙම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල කාය තුනක් තියෙනවා. කරට කාය කියන්නේ මේ මස්ලේ ඇටනාර වලින් සකස් වූ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් සකස් වූ කාය කරජ කාය. ඒක තමයි මැරිලා යන්නේ. ඒක තමයි අලුතෙන් උපදින්නේ. ඒක තමයි අලුතෙන් අර කූඩුවක් කඩියට හදාගන්නේ. ඒ මනෝ මේ කරජ කාය තුල Tamanta නොපෙනෙන අධ්‍යාත්මික වශයෙන් පවතින මනෝමය කායක් තියෙනවා. මේ මනෝමය කාය තුල තමයි මේ අනුසය ආශය එකතු වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා සකස් වෙන්නේ. ඒ මනෝමය කාය තුල මේ ආශය රැස්වීම තමයි චිත්තසංතානිය තුල කර්ම බීජ එකතු වෙනවා කියන්නේ. ඒ කර්ම බීජ චිත්තජ කාය තුලින් අලුතෙන් විඥාන ශක්තියක් උපදවලා කර්ජ කාය හදා ගන්න පුළුවන්කම ධර්මතාවයකින් සකස් වෙනවා. ඒකට කියනවා බීජ නියාමය, චිත්ත නියාමය, ඍතු නියාමය, කර්ම නියාමය, ධර්ම නියාමය කියන නියාම ධර්ම පහම උපකාර වෙන්නේ කර්ම බීජයක් හැදුවහම ඒක තැන්පත් කරනවා ඒ මනෝමය කාය තුල. ඒක උප්පත්ති කායක් හැටියට අර උප්පත්ති බීජයක් හැටියට කර්ජ කායක් සකස් කරන්න පුළුවන් විදියට ඔක්කාන්ති වෙලා උප්පජ්ජති කියන සත්වයටපත් වෙනවා. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙක් මේක තේරුම් ගත්තොත් මේ අනුසය උපදින තාකල් කර්ම බීජ සකස් වෙනවා. කර්ම බීජ සකස් වෙන හැම මොහොතකම කර්ම බීජ ගබඩා වෙනවා මනෝමය කාය තුල. මනෝමය කාය තුල මේ කර්ම බීජ තියෙන තාකල් අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරෙන් සකස් කරගත්ත කරජ කාය මැරිලා ගියාට මේ කර්ම බීජ එකක්වත් මැරෙන්නේ නැහැ. ඒ කර්ම බීජ ගොඩ ගැහෙන්නේ, රැස් වෙන්නේ, එකතු වෙන්නේ මනෝමය කාය තුල. ඒ මනෝමය කාය තුල එකම එක බීජයක් හෝ තියෙනවා නම් එතෙන්දි තව එක අවස්ථාවක හෝ උපදින්නට පුළුවන්, උත්පත්තියක් ලබන්න පුළුවන් එක තැනක හෝ. මේක අර ඒක බීජ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් තුල මේ මනෝමය කාය තුල කෙලෙස් පොදියක්, කර්ම බීජ පොදියක්, අර උපදින්නට උපකාර වන හේතු වෙන කර්ම බීජ, එහෙම නැත්නම් උත්පත්ති බීජ පොදියක්ම තියෙනවා, එකක් දෙකක් නෙමෙයි. නමුත් මේ කොච්චර කර්ම බීජ පොදියක් තිබුණත් ඒකෙන් බලවත් එකම එක කර්ම බීජයක් පමණයි ඊගාව උපතට උප්පත්ති බීජයක් හැටියට උපදින්නට, එහෙම නැත්නම් කරජගයක් හදාගන්නට, චිත්තජගයට උපකාර වෙන්නේ, හේතු වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කර්ම බීජ පොදියෙන් බලවත්ම එක කර්ම බීජයක් අරගෙන චිත්තජගය විසින් අලුතෙන් කූඩුවක් නිර්මාණය කරලා නැවත අපි මේ කල්පනා කරන කරජකයක් අපි දකින ඕලාරිකෝ සියුම් හෝ කරජකයක් හදාගන්න. මේ කරජකය තමයි අපිට අර දිට්ඨාවා කියන එකත් අදිට්ඨාවා කියන එකත්. ඒ නිසා මේ කරජකය තමයි අපි දකින්නේ මිනිස්සු ඇටියට, බල්ලෝ ඇටියට, අස්වයෝ, නයි, කූමි, තව මොනෙකුත් අපිට මේ ඇහෙන් දකින්න පුළුවන් බොහෝ රූපවලට හේතුව අර කරජකය. ඒ වගේම අපිට මේ මසසින් දකින්න බැරි, නමුත් අතීන්ද්‍රිය ඥානෙන් දකින්න පුළුවන් සියුම් ශරීර කූඩු හදාගන්නවා දෙවිදේවතාවෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, පෙරේතයෝ. එයටත් තියෙනවා කරජකයක්. හැබැයි ඒ කරජකය අපි මේ දකින ඕලාරික වශයෙන් ආපෝ තේජෝ ආයෝ පඨවි අතර නෙමෙයි එතන තියෙන. එතනත් ආපෝ තේජෝ ආයෝ පඨවි අතරම තියෙනවා. හැබැයි ඒ හතර තියෙන්නේ ගති හතරක් හැටියට, ධාතු හතරක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ කරජකය තුල අර අනුසය කියන අර තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය කියන මේ කර්ම බීජ එකක්වත් නැත්නම් එතෙන්දි චිත්තජ කය තිබුණත්, මනෝමය කය තිබුණත් අලුතෙන් කූඩුවක් හදාගන්න, කරජකයක් හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කරජකයක් හැදුවොත් පමණයි පුද්ගලයා දුක් විඳින්නේ, ලෙඩ රෝගවලට භාජනය වෙන්නේ. තව මේ අපි කියන අර 108ක් වූ ආබාධවලට දුක් විඳින්න, සැප විඳින්න සියලු දේට හේතු වෙන්නේ මේ කරජකය. ඒ නිසා යම්කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබුණොත් මේ ඕලාරික වශයෙන් කරජකයක් හෝ අර සියුම් භූත ප්‍රේත දෙවිදේවතා ආදී වූ කරජකයක් හෝ හැදෙන්නේ, හදන්නේ අර කර්ම බීජයක් එකක් හරි තියෙන නිසයි. ඒ කර්ම බීජ සකස් වෙන්නේ, ඒකට හේතුව අනුසය ඇතුළට අරගෙන ආශය හැටියට ඒව තැන්පත් කිරීම. ඒ නිසා බුදුහාමුදුරුව මේ නිබ්බාන ගාමි ප්‍රතිපදාවේ විග්‍රහ කළා යම්කිසි කෙනෙකුට අලුතෙන් නිපදවන අනුසය දින 7ක් යනකම් නිපදවන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ පුද්ගලයා අර අනුසය දින 7ක් තුල ආශය හැටියටපත් වෙලා ඒකේ වේගය, බලය, ශක්තිය අවසන් වෙනවා. ඒ අනුව මේ ආශය ඉතුරු වෙන්නේ නැහැ දින 7ක්. අනුසය අලුතෙන් දිගින් දිගටම උපද්දවන්නේ නැත්තම්. ඉතින් මේක තමයි ධර්මතාවය බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ කෙටිම සරලම ක්‍රමය මේ නිවන් දකින්නට. මේ හැබැයි මේ අනුසය උපදින ආකාරයත්, අනුද නූපදවා න අනුසයති කරන ආකාරයත් යම් කිසි කෙනෙක් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ මේ නිබ්බානගාමි ධර්මය, මේ පරියාප්ති ධර්මය, මේ පිළිවෙතෙන් පෙළගැහිම කියන එක විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් තීනි සුචරිතයෙහි යෙදෙනවා නම් තීනි දුෂ්චරිතය අතාරිනවනම් එතෙන්දි අනුසය උපදින්නේ නෑ අලුතෙන්. ඒ වගේම මේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන දෙකම කරනවනම් දෙපැත්ත අස්ස පස්ස සබ්බ පාප පස්ස කුසල අස්ස අර අර තීනි සුචරිතයේ දුෂ්චරිතයමයි මේක. තීනි දුෂ්චරිතය ඉවත් කිරීම තමා සබ්බ පාපස්ස, තීනි සුචරිතය භාවිතයට ගැනීම තමා කුසලස්ස උපසම්පදා. මේක කරනවා නම් අර කරණීය ධර්ම කරනවා, අකරණීය ධර්ම නොකරා අත්තරිනවා. අස්ස පස්ස කරනවා. ආශ්‍රය කළ යුතු යහපත් දහම ආශ්‍රය කරනවා, බැහැර කළ යුතු අයහපත් දේ බැහැර කරනවා. මේක දිගින් දිගටම කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට මේ අනුසය නොඋපදවාම ඉන්න පුළුවන්. මේ අනුසය ඉපදෙන්නේ වර්තමාන මොහොතේ හිතක, වෙන කොහෙවත් නෙමෙයි. මේ හිතක උපදින්නට හේතු වෙන්නේ ඇහෙන් රූපයක් බැලලා පටිච්ච වුණොත් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් කියන දේ උපදිනවා. කනෙන් ශබ්දයක් අහලා චක් අර සෝතංච පටිච්ච සද්දං වුණොත් විඥාන ශක්තියක් උපදිනවා, වේගයක් ආවේගයක් වේදනාවක් චිත්තාවේගයක් අලුතෙන් උපදිනවා. මෙතෙක් නූපන් දෙයක් අලුතෙන් අනුසය හැටියට උපදිනවා. ඒ වගේම ඇහෙන් රූපයක් බලලා, කනින් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් දැනිලා, දිවට රසක් දැනිලා, කයට පොට්ටබ් පහසක් දැනිලා, මනසට ධර්මතාවයක් පටිච්ච වුණොත් මේ හැම පටිච්ච වෙනවා. ඒ පටිච්ච වූ ගමන් තමයි වේගයක් වේදනාවක් ආවේගයක් වේමත්ත්වතාවයක් උපදිලා විඥාන ශක්තියක් උපදිනවා. මෙන්න මේ විඥාන ශක්තිය ඉපදුනොත් අන්න අර අනුසය උපදිනවා. විඥාන ශක්තිය උපදුනේ නැත්නම්, උපද්දවන්නේ නැත්නම් අනුසය උපදින්නේ නැ, අනුසේති කියන තත්වයට පත් වෙනවා. ඒක නිසා අපි මේ විඥාන ශක්තිය උපද්දවන්නේ සංකාරයක් කරලා අර ඇහැකන්නාසය දිවකය මන කියන අයෙන් දකින රූප ශබ්ද ගඳ සුවඳ රස සුව පහස ධම්ම කියන අයට පටිච්ච වෙන නිසායි. පටිච්ච වෙන හැම අවස්ථාවකම ඔය ඇහැකන්නාසය දිවකය මන අසංවරයි. බැරි වෙලාවත් අපි ඇහැකන්නාසය දිවකය මන සංවර කරගත්තොත් පටිච්ච වෙන්නේ නැහැ, අනුසය උපදින්නේ නැහැ, විඥාන ශක්තියක් උපදින්නේ නැහැ, වේගයක් වේදනාවකට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. එතකොට මේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන අධ්‍යාත්මික ආයතන හයෙන්, අර ඒකට පටිච්ච වෙන බාහිර ආයතන රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, ජීවායතන, කායතන, මනආයතන, මේ ආයතන අය පටිච්ච වෙන නිසායි. ඒ නිසා මේ අධ්‍යාත්මික ආයතන හයම තමන්ගේ පාලනේ තියෙන, තමන්ට සංවර කරගත හැකි. වෙන කාටවත් දෙමව්පියෙකුට හෝ වැඩිහිටියෙකුට හෝ වෙන කිසිම කෙනෙකුට ඕක සංවර කරලා දෙන්න පුළුවන්කමක් නැහැ. තමන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ යම් කිසි කෙනෙක් තමන්ගේ ඇහැකනනාසය දිවකය මන සංවර කරගත්තොත් අර ආයතන හයක් ඇටියට මෙතෙක් ක්‍රියාත්මක වූ චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායතනය, මනායතනය ඉන්ද්‍රිය ධර්ම හයක් හැටියට පිරිසිදු වෙනවා. එතකොට චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය හයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. කොහෙද? මේ තමන්ගෙම පඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ. මේක තමයි දැනගත යුත්තේ. අපි පෘථග්ජන පුද්ගලයන් හැටියට මෙතෙක් කල් මේ සංසාර ගමනේ මේ ආයතන හයක් හැටියට තමා මේ ඇහැකණනාසය දිවකාය මන කියන හයම පාවිච්චි කරලා තියෙන. ආයතන කියන්නේ අහක යන කුණු ගොඩවල් කෙලෙස් කිලුටු ගති එකතු කරගන්නා තැන් ආයතන. නමුත් ඉන්ද්‍රිය ධර්ම කියන්නේ එහෙම එකක් නෙමේ, පෙරලා තෝරලා බේරලා පිරිසිදු දේ විතරක් යහපත් දේ හොඳ විතර හොඳ දේ විතරක් ගන්නවා. අර නරක කුණු කිලුටු කෙලෙස් ගති පෙරලා සුද්ධ කරලා ඉවත් කරනවා. ඒක තමයි ඉන්ද්‍රිය ධර්ම. ඒක නිසා මේ තමන්ගෙම ඔය ඇහැ පාවිච්චි කරන්න ඕන චක්කු ඉන්ද්‍රිය හැටියට. චක්කායතනය හැටියට පාවිච්චි කරනවා නම් අර ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපයට ඇලෙනවා, අප්‍රියාමිහිරි රූපයට ගැටෙනවා, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මනිනවා. ඒ වගේමයි කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ තමන්ගේ ඉන්ද්‍රිය හය සංවර නැති නිසායි ආයතන හයක් බවට පත් උනේ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, වෙන කාටවත් පාලනය කරලා දෙන්න බැරි, තමන්ට පමණක් පාලනය කරගන්න පුළුවන් තමන්ගෙම පාලනේ තියෙන මේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්න පුළුවන් නම් එතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා මේ සංවර සතර සංවර සීලේ පිහිටා කටයුතු කරන්න. එතකොට ඉන්ද්‍රිය සංවරය තියෙනවා, ප්‍රත්‍ය සංවරය තියෙනවා, ප්‍රාතිමොක්ඛ සංවරය තියෙනවා, ආජීවක පාරිශුද්ධ සංවරය තියෙනවා. මේ සංවරය තියෙනවා නම් කායින සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ. ඉතින් ඒක නිසා මේක සංතේරුම් ගත්තොත් පමණයි සංවාරණය කරන්න පුළුවන්. සංකිව්වේ රාගය, ద్వේෂය, මෝහ. වාරණය කියන්නේ වැළකීම, විරමණය, වෙන්වීම. එහෙම නැත්නම් වැරදි දේ වෙන් කර කර අස්කිරීමත් වාරණය, වෙන් කිරීම සංවරය කියනවා. ඉතින් ඒක නිසා මේ නිවන් දකින්නට අවශ්‍ය නම් තමන්ගෙම ඇහැ කන නාසය දිවකය මන අර වැරදි විදිහට පාවිච්චි කිරීම නවත්වලා අර නිවැරදි ආකාරයට සංවරසේ පාවිච්චි කරලා ඒ ඇහෙන් දකින බාහිර රූපය කෙරෙහි උපේක්ෂිතකින් බලන්න, කනෙන් අහන ශබ්දය කෙරෙහි උපේක්ෂිතකින් අහන්න, නාසයට එන ගඳ සුවඳ උපේක්ෂිතකින් ඉවසා විමසා ඉවසනසින්, ඒ වගේම කයට එන පහස පොට්ටබ්බ, ඒ වගේ මනසට එන ධම්ම ඉවසා විමසා උපේක්ෂිතකින් කටයුතු කරන්න පුළුවන් වුණා නම් අන්න ඒ පුද්ගලයා අර ඉන්ද්‍රිය සංවරය පවත්වන්න දන්නවා. නමුත් මේ ඉන්ද්‍රිය සංවරය පවත්වන කොට තව ප්‍රශ්නයක් එනවා. විඥාණයට ආහාර ලැබෙන්නේ නැහැ. විඥාණයට ආහාර ලැබෙන්නේ මේ ඇහෙන් දකින රූපයට ඇලුනොත් අර උපාදානය කරගන්නවා, ගැටුනොත් දෙවෙනි වේශයෙන් උපාදානය කරගන්නවා, ඒ වගේම මුලා වුණොත් වැරදිසේ මැන්නොත් අර විඥාණයට ආහාර ලැබෙනවා. විඥාණයට ආහාර ලබා ගැනීමේ චේතනාවක් අනුව තමයි මේ විඥාණය මේ ඇහැ කන නාසය දිවකය මන කියන ආයතන හයම පාවිච්චි කරන්නේ. විඥාණයේ යටත් වැසියන් හැටියට, එහෙම නැත්නම් වැඩකාරයෝ හය දෙනෙක් හැටියට මේ ඇහැ කන නාසය දිවකය මන කියන ආයතන හය කරන්නෙම විඥාණයට අවශ්‍ය ආහාර සපයලා දෙනවා. විඥාණයට ආහාර සපයා දෙන හැම අවස්ථාවකම අනුසය උපදිනවා, ආසය හැටියට තැන්පත් වෙනවා, මේ සංසාර ගමන යන්නට මේ රිය ගමන යන්නට අවශ්‍ය සියලු කරුණු කාරණා අලුතෙන් නිර්මාණය වෙනවා සකස් වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ පෘථග්ජන ලෝකයා මේ සියලු දේවල් කරන්නේ ඔය අපි ඇහැ කන නාසය දිවකය මන ආයතන හැටියට පාවිච්චි කරලා කරන සියලු දේ කරන්නේ අර විඥාණයට ආහාර සපයා දෙන්න මයි. ඒකයි කිව්වේ සබ්බේ සත්තා ආහාර ටිකා කියලා. ඒ නිසා මේ ආහාර වර්ග හතරෙම කබලින්කාර ආහාර, මනෝ සංජේතන ආහාර, සම්පස් ආහාර, විඥාන ආහාර වලට උපකාර වෙනවා. ඒ නිසා විඥාන ආහාර උපදිනවා නම් විඥානයේ පැවැත්මක් තියෙනවා. විඥානයේට අර කර්ම බීජ සකස් කරලා විඥාන බීජ සකස් කරලා විඥානයේ පැවැත්ම අදට වර්තමාන මොහොතට පමණක් නොවේ මතු නැවත නැවත කූඩු හදන්නට අර විඥානය විඥාන බීජ එකතු කරලා තැන්පත් කරලා සකස් කරලා අර මනෝමය කාය තුල තැන්පත් කරනවා. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් කල්පනා කරගන්න ඕන මේ නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේ විඥාන බීජ සකස් කිරීම, එහෙම නැත්නම් කර්ම බීජ සකස් කිරීම, එහෙමත් නැත්නම් අනුසය සකස් කිරීම සහ මුලින්ම නැවැත්වීම. මේ නැවැත් වූ තරමට පුද්ගලයා මැරෙන්නේ නැහැ, බඩගින්නේ ඉන්නෙත් නැහැ, නොකා නොබී ඉන්නෙත් නැහැ. හැබැයි අර අප්‍රිය ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නේ නැහැ, ප්‍රිය අප්‍රිය අතර මනින්නේ නැහැ. උපේක්ඛාසිතකින් කටයුතු කරන්න පුළුවන්. ඒ අනුව ඒ උපේක්ඛාසිතකින් කටයුතු කරන පුද්ගලයා බොහොම ඉවසීමෙන් සැනසීමට පත් වෙනවා. ඉවසා විමසා බලා කටයුතු කරන උපේක්ඛාසිතක් ඇති ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. නමුත් අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා කිසිම ඉවසීමක් විමසීමක් නැහැ, ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, තරහා යනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර නිතරම මානයෙන් මනිනවා. මාන 21ක් තියෙනවා. ওই මාන 21ෙන්ම මනින්නේ අර පෘථග්ජන අසුතවත් පුද්ගලයා. ඒක නිසාම තමා ප්‍රිය දෙයට ඇලින්නේ, අප්‍රිය දෙයට ගැටෙන්නේ. ප්‍රිය අප්‍රිය දෙකට ඇලීම ගැටීම තියෙන තරකල් රාගාණු අර්ථණ්ණානුසය පටිඝානුසය උපදිනවා. එයා සමගම අවිද්‍යානුසය උපදිනවා. ඉතින් ඒක නිසා කවුරුත් ඔබ හැම තේරුම් ගන්න ඕන මේ රාගය, ద్వේෂය, මෝහය කියන තුන තමන්ගෙම හිත ඇතුලෙන් අධ්‍යාත්මය තුලින් උපදින ගති තුනක්. මේ උපදින හැටි තේරුම් ගත්තොත්, එහෙම නැත්නම් සමුදය බිහිවන හැටි තේරුම් ගත්තොත් අන්න එතෙන්දී අපිට සමුදය නිරෝධ කරන්න පුළුවන්. සමුදය නෝපදවාම අනුත්පාද වශයෙන් නිරෝධ කළ යුතුයි. සමුදය ඉපදුනොත් සමුදය ධම්මාවා වාය ධම්මා. නමුත් සමුදය අනුත්පාද නිරෝධෙන් නිරෝධ කිරීමයි නිවන කියන්නේ. ඒ නිසා අනුසය න අනුසේති කළොත් සමුදය අනුත්පාද වශයෙන් නිරෝධ වෙනවා. ඉතින් ඒක නිසා මේ සඳහා යම් ධර්මඥානයක්, යථාභූත ඥාන දර්ශනයක් අවශ්‍යයි. මේ යථාභූත ඥාන දර්ශනය ලබන්න තමා බුදුහාමුදුරුවෝ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය, ඔය රාහුලෝවාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, තව නොයෙකුත් ආකාරයේ මේ සූත්‍ර ධර්මයන් දේශනා කරලා පුද්ගලයාට කටයුතු කරන්න. අර තීනි සුචරිතයේ යෙදෙන්නත්, තීනි දුෂ්චරිතයෙන් මිදෙන්නත් කියලා දුන්. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම බලන්න ඕන අපි එදිනෙදා කටයුතු කරනකොට, ජීවත් වෙනකොට, මේ ලෝකේ ඉන්නකොට අපි අපේ ඇහැ කන නාසය දිව කය මන පාවිච්චි නොකර ඉන්න බෑ. අපි ඇහැ කන නාසය දිව කය මන පාවිච්චි කරන්න ඕන සංවර හැටියට, ඉන්ද්‍රිය ධර්මයන් හැටියට. ඉන්ද්‍රිය ධර්මයන් හැටියට අපි ඇහැ කන නාසය දිව කය මන පාවිච්චි කරනවා නම් අපි සංවරයි, පුද්ගලයා සංවරයි. ඒ අනුව අර ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා ප්‍රත්‍ය සංවරය ඇති වෙලා ප්‍රාතිමුක්ඛ සංවරය ආජීවක පාරිශුද්ධ සංවරය ඇති වෙනවා. මේක හොඳට තේරුම් ගත්තාම තමන්ටම පුළුවන්කම තියෙනවා. දැන් තමන් ඇහෙන් මොන තරම් ප්‍රියමනාප හෝ අප්‍රිය අමිහිරි අමනාප හෝ දෙකක් දැක්කත් අපි ප්‍රියමනාප දෙයට ඇලෙනවා නම් අසංවරයි, අප්‍රිය අමිහිරි දෙයට ගැටෙනවා නම් අසංවරයි. ප්‍රියාප්‍රිය අතර අන්තගාමී අන්තගාදී ලෙස මැනිනවා නම්, සංසන්දනය කරනවා නම් අර සංවර නෑ, අසංවරයි. ඉතින් ඒක නිසා මේ සංවර වෙන්න නම් උපේක්ඛා සිතක් තමන් තුළ තියෙන්න ඕන. උපේක්ඛා සිතක් තියෙනවා නම් කොච්චර ඇහෙන් ප්‍රිය දේ දැක්කත් ඇලෙන්නේ නෑ, අප්‍රිය දේ දැක්කත් ගැටෙන්නේ නෑ, ප්‍රියාප්‍රියාතර මනින්නෙත් නෑ. උපේක්ඛා සිත පූර්ණ වුණාම ඒක මේ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති තේරුම් ගත්තොත් පමණයි. අපි අර එකක් එක විතර එක ආයතනයක් ඉන්ද්‍රියක් විතරත් කල්පනා කරලා බැලුවොත් ඇහැ මොන තරං රූප පෙන්නලා, ප්‍රියමනාප රූප පෙන්නලා, මොන තරං සුවයක් ආස්වාදයක් පිනවීමක් ලබා දුන්නත් ඒ කිසිම රූපයක් නිච්චසේ සුඛසේ අත්තසේ පවතින්නේ නැහැ, නවතින්නේ නැහැ. ඒක අර මායාවක් වගේ වේගයක් වේදනාවක් ඇවිදින් අපිට ආස්වාදයක් දීලා ඒක විපරිණාමයට පත් වෙලා අන්‍යතාභාවයට පත් වෙලා අපේ කැමැත්ත අනුව පවතින්නේ නැතුව අනිච්චං දුක්ඛං විපරිණාමති කියන තත්වයට පත් වෙලා අපිට දුකක් ආදීනව උරුම කරලා දෙනවා. මේක අනිච්ච දුක්ඛ අනත්ත නිවැරදිව තේරුම් ගත්තොත් විතරයි අපිට මේ ඉන්ද්‍රිය ධර්ම සංවර කරගෙන අර ඇහැ සංවරත්වයෙන් ඉවසා විමසා පාවිච්චි කරන්න පුළුවන්. කන නාසය දිව කය මන මේ හැයටම අරමුණු වන, ඇහැට අරමුණු වන රූප වගේම කනට අරමුණු වන ශබ්ද රූප, නාසයට අරමුණු වන ගන්ධ සුවඳ රූප, දිවට අරමුණු වන රස රූප, කයට පට්ටබ්බ රූප, මනසට ධම්ම රූප, මේ හැම දෙයක් කෙරෙහිම අපි උපේක්ඛා සිතකින් කටයුතු කරනවා නම් අපි අර ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ මේ උපේක්ඛා සිතකින් කටයුතු කරන්න බැරි නිසායි. එහෙම උපේක්ඛා සිතක් නැති වෙන්න මූලික හේතුව තමයි මේ වැරදි මානය මැනීම. සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ වගේ දේවල් මනින්න තමන්ම හදාගත්ත කෝදුවක් පාවිච්චි කරනවා. මේ කෝදුව තමයි ප්‍රිය අප්‍රිය කියන කෝදුව. එනිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ යම් යම් ආකාරයෙන් එක එක පුද්ගලයාට මේ කෝදුව එක එක ආකාරයට. එනිසා යමක් ප්‍රියයි කියලා එක්කෙනෙක් හිතනවා, ඒකට ඇලෙනවා. යමක් අප්‍රියයි කියලා හිතනවා එක්කෙනෙක්, ඒකට ගැටෙනවා. ඒ වගේම ඒ ප්‍රිය අප්‍රිය නිසා වැරදිසේ මනිනවා, මානයක් ඇති වෙනවා. සෙය්‍යමාන, සද්දිසමාන, උච්චමාන, අත්මාන, හීනමාන, අභිමාන, අවමාන, මේ වගේ මාන 21ක් තුල පුද්ගලයා අතරමං. ඉතින් ඒක නිසා මේ පෘථග්ජන තත්වයෙන් මිදිලා ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නම් ඔබ සැම මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න ඕන උපේක්ඛා සිතක් ඇති කර ගන්න ආකාරය තමා තුලින් තමන් තේරුම් ගන්න ඕන ඒ වගේම මේ ඉන්ද්‍රිය ධර්ම සාය සංවර කරගෙන අර ඇහැ කන නාසය දිවකය මන ඉන්ද්‍රිය ධර්ම හැටියට පාවිච්චි කරන්න ඕන එහෙම පාවිච්චි කරනකොට පුද්ගලයා තුල සංකාර සිත් පැවතීම මතුවීම ක්‍රියාත්මක වීම නවතිලා ක්‍රියාසිත් පවතින්න පටන් ගන්නවා. එනිසා අර සංකාර සිත් කියන්නේ තණ්හා අනුසය අවිද්‍යා අනුසය පටිඝා අනුසය උපදින සංචේතන පවත්වන අර අසංවර වූ සිතක් තමයි සංකාර. සංකාර සිතක් පැවැත්වුවොත් සමුදය බිහි වෙනවා සම්බන්ධතාවයක් ඇති වෙනවා පටිච්ච වීම නිසා. සංකාර සිතක් ඇති වෙන්නෙම පටිච්ච වෙලා සමුදය බිහි වෙන නිසායි. නමුත් සංකාර සිතක් නවත්තන්න පුළුවන් වෙන්නේ සංචේතනා පැවැත්වීම නවත්තලා උපේක්ඛා සිතෙන් මේ ඇහෙන් දකින රූපයට නොඇලී නොගැටී මුලා නොවි කනෙන් ආන නාසයෙන් දෙන දිවෙන් රස ඒ වගේම කයින් පාස මනසින් ධම්ම මේ සියලු දේ අපි උපේක්ඛා සිතකින් බලලා අහලා විමසලා ඉවසලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා තුල සංචේතනා පවත්වන්නේ නැහැ සංකාර කරන්නේ නැහැ ඒ අනුව සමුදේ බිහි වෙන්නේ නැහැ ඒ නිසාම උපේක්ඛා සිතක් ඒ පුද්ගලයා තුල මෙතෙක් නොවූ ආකාරයට උපේක්ඛා සිතක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේක මහා අභව්‍ය අද්භූත ආශ්චර්ය දෙයක් නෙමේ. ඔබ හැමම කල්පනා කරන්න ඕන මෙතෙක් කල තමන් කටයුතු කළේ සංවරවද ඉන්ද්‍රිය සංවරත්වයේ තිබුණද එහෙම නැත්නම් ওই ඉන්ද්‍රිය අය අසංවර විදියට ප්‍රිය දෙයක් දැක්කාම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ඒ ප්‍රිය දෙයට ඇලීමක් තිබුණා නම් අසංවර අප්‍රිය දෙයක් අමිහිරි දෙයක් අමනාප දෙයක් දැක්කනං ඇහුවනං වින්දනං හිතුවනං අර අසංවර ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙක අතර වැරදිසේ මානෙන් අස්මානෙන් මැන්නනං එතනත් අසංවර ඒ නිසා මේ අසංවර වෙන්නේ තමන්ගෙම ඔය ඇහැ කන නාසය දිවකය මන නොදන්නාකම නිසා. මොකද්ද නොදන්නේ? මේ අසංවර වීම නිසා තමන්ට උරුමවන දුක වැරදි ඵලය පටිසං දෙන විපාක දෙන අපල අයහපත් දේ නොදන්නා නිසයි නොදකින නිසයි නොතේරෙන නිසයි අර ඔය වැරදි ක්‍රියාවක් කරන්න. අර තීනි දුෂ්චරිතයම කරන්නේ අර හැඳිමිටේ දිගෙන් බලලා ඒ අවස්ථාවේ ලබන සුවයක් සහනයක් ප්‍රියමනාප බවකට ඇලෙන නිසායි. නමුත් අර ආර්ය ශ්‍රාවකෙක් ඒක ඒ අවස්ථාවේ ඇතිවන ප්‍රියාප්‍රිය බව නෙමෙයි බලන්නේ අර හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා මේ නිච්චසේ සුකසේ අත්තසේ අස්මිමානයෙන් මෙතෙක් කල් ඇලුණු ගැටුණු මුලා වුණු දේවල් අනිච්ච දුක්ඛ අනත්තසේ අනුපස්සනා කරලා ඒවට ඇලෙන්නේ නෑ ගැටෙන්නේ නෑ මුලා වෙන්නේ නෑ නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක්ම බලන්න ඕන කල්පනා කරගන්න ඕන තම තමන්ගේ ඇහැ සංවරවද දැන් වර්තමාන මොහොතේ කරන කියන හිතන දේවල් කරන්න. කන සංවරද අනිපාර අසංවරද කියලත් බලන්න ඕන. එනිසා තමන්ගේ ඇහැ සංවරද අසංවරද කන සංවරද අසංවරද නාසය සංවරද අසංවරද දිව සංවරද අසංවරද ඒ වගේම කාය අසංවරද සංවරද එයාගේම මන අසංවරද සංවරද කියන එක වෙන කාටවත් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තම තමන්ම හිතන්න ඕන, තම තමන්ම තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්නට නොදැනීමයි, තේරුම් නොගැනීමයි මේකේ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න බැරිකමයි අර දුකට හේතුව. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියන චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන්නට හේතුව. යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් අර වර්තමාන මොහොතේ තමන්ගේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට අරමුණු වන දේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා ඒ අනුව හේතුව වැරදි නම් හේතුව වෙනස් කරගෙන හේතුවෙන් ඉවත් වෙන්නත්, ඒ වෙනුවට යහපත් හේතුවත් පාවිච්චි කරන්නත් ඒ පුද්ගලයා අනුසය උප්පද්දවන්නේ නැහැ අලුතෙන්. එනිසා ඒ පුද්ගලයා අර පටිසෝතගාමී කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව නිවන් මඟ ඒ පුද්ගලයාට නිබ්බානගාමී මාර්ගයේ විවුර්ත වෙනවා, නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා මේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා, නිවන් මඟ විවුර්ත කරගන්නවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේක මේ කාගේවත්ම වරදක් නෙමෙයි, කාටවත්ම වරද පටවන්න බෑ. ඔය ඇහැ අසංවර වෙන්නේ, කන අසංවර වෙන්නේ, නාසය දිවකය අසංවර වෙන්නේ, අර මන අසංවර වෙන්නේ අර විඥානය කියන මේ හැම කෙනෙක්ගෙම තුල ඉන්න අපිට නොපෙනෙන ආහාර හොයන, කෑම හොයන බලවත් වේගයක්, ශක්තියක් ක්‍රියාත්මක වෙන නිසායි. මේ වේගයට ඉඩදීම තමා පෘථග්ජනකම්. නමුත් මේ වේගය තේරුම් ගත්තට පස්සේ මේ වේගයේ වේදනාව, ආවේගය වේමත්තතාව, වේගයෙන් මත්වීම සියලු දේ ඔය විඥාණයෙන් කරන වංචක ධර්ම. එනිසා අපි විඥාණයට ඉඩ දෙනවද, විඥාපනාය වෙනවද, එහෙම නැත්නම් ප්‍රඥාවෙන් වැඩ කරලා පඤ්ඤාපනායකින් තත්වයට පත් වෙනවද කියන එක සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. එනිසා මේ නිවන් දකින්නවා කියන්නේ බාහිර කාගෙන්වත් ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුවරු සිය දහස් ගාණක් ඉපදුනත්, අරහතුන් වහන්සේලාගෙන් බණ ඇහුවත්, තමන්ගෙම ඔය ඉන්ද්‍රිය හය සංවර කරගන්න බැරි නොවත් ඒ අනුව මේ නිවන් මඟ විවෘත කරගන්න බෑ. ඒ වගේම උපේක්ඛාසිත ඇති වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතරම නිවැරදිව තේරුම් අරගෙන නිවැරදිව අනුගමනය කිරීම. එනිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ නිවන බාහිර කාගෙන්වත් ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. වැඳලා, පුදලා, යැදලා, පතලා ආගමේ කියනවාගේ බාහිර ලෝකෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තියෙන්නේ තමා තුළමයි. මේ කිලුටු වෙන්නේ තමන්ගෙම හිත. පිරිසිදු කරගන්න ඕන තමන්ගෙම හිත. හිත පිරිසිදු නම්, නික්ලේශී නම්, එතන නිවනක්, නිදහසක්, නිබ්බිදා තත්වයක් තියෙනවා. එතන විමුක්ති ඥාන දර්ශනය ලැබෙනවා. ඉතින් ඒක නිසා ඔය අධ්‍යාත්මය දියුණු කර ගැනීමක් හෝ හිත හදා වඩා ගැනීමක් හෝ නෙමේ බුදුහාමුදුරන්ගේ බුද්ධ භාවනාවෙන් කළ යුත්තේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය වෙනත් ආගම්වලත්, බුද්ධ ආගමෙත් භාවනා කරන්නේ හිත දියුණු කරගන්න, හිත හදාගන්න, ඒ වගේම හිත හදා වඩාගෙන පිළිගන්න. නමුත් බුද්ධ භාවිතයේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මේ භාවනාව කළ යුත්තේ හිත පිරිසිදු කරගන්න, එමත් නැත්නම් නික්ලේශී තත්වයට හිත කෙලෙස් සහ මුලින්ම ඉවත් කළා. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය, කම්මක්කය, ආසවක්කය කරන්න පුළුවන් විදියට. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕන, අපි අර පංචස්කන්ධයම උපාදානය කරගන්නකොට මේ සියලුම රාග දේශ මෝහ කියන ඒවා එකවරම හිතේ උපදිනවා. පංචස්කන්ධයම උපාදානය කරගන්නකොට රාගය, ද්වේෂය, මෝහය උපදිනවා. ඒ වගේම මේ පංචස්කන්ධය අපිට උපාදානයෙන් තොරව නොඇලී නොගැටී මුලා නොවි පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට තේරුම් අරගෙන භාවිතයට ගන්න පුළුවන් උපාදානයෙන් තොරව. එහෙම වෙනකොට පංචස්කන්ධය භාවිතා කරනවා, හැබැයි උපාදානය කරගන්න. උපාදානය කරගන්න නැතිකොට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ, උපේක්ෂිත පූර්ණ වෙනවා. ඒ අනුව අධ්‍යාත්මය තමන්ගෙම චිත්ත සන්තානය ඇතුළාන්තය පිරිසිදු වෙනවා, කිලුටු වෙන්නේ නැහැ. කිලුටු වෙන්නෙම ඔය අහක යන කුණු ගොඩවල් අර බාහිර ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටන් නිසා. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තොත් මේ ධර්මතාවය ඕනෑම කෙනෙකුට පුළුවන් වෙනවා මේ තමන්ගේ කිලුටු මෙතෙක් කිලුටු වෙන්න හේතු වූ ඒ අධ්‍යාත්මය තමන්ටම පිරිසිදු කරගන්න. අර අධ්‍යාත්මය කිලුටු වුණාම තමා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡිතා කියන නිවන ආවරණය කරන කරුණු පහක්, ධර්මතා පහක් තමන් තුළ ක්‍රියාත්මක වෙන්නේ පටන් ගන්න. දැන් අර අපි සංවර වුණාම, අර සතර සංවරයේ පිහිටියාම, අර ආනපාන සති සමාධිය කරනකොට, අර අශ්‍ර ධර්ම ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරනකොට, ප්‍රාණය කළ යුතු දේ ප්‍රාණය කරනකොට, එමත් නැත්නම් ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරනකොට මේ පංචකාම නීවරණ ධර්ම අලුතෙන් සකස් වෙන්නේ නැහැ. ආයතනික රටාව පිරිසිදු වෙනවා. ඒ අනුව අර ධම්මේසු ධම්මානුපස්සනාවෙන් පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම නවත්වනවා, පංචස්කන්ධයේ පරිහරණයට පමණක් සීමා කර. ඒ අනුව පිනවා පිනවා, බිඳවා බිඳවා, මැන මැන කටයුතු කිරීමක් ඇත්තේ නැහැ. ඒ ආර්ය ශ්‍රාවකයා පෘථග්ජන භවෙන් මිදෙනවා. ඒ අනුව ආර්ය ශ්‍රාවකයෙක් වෙලා මගඵල ලබන්නට උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕනේ, මේ නිවන බාහිර බලවතෙකුගෙන්, දෙයියෙක්ගෙන්, විශ්වකර්මයෙක්ගෙන්, බ්‍රහ්මයෙක්ගෙන් ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේ තමන් තුළම තියෙන අර ප්‍රභාස්වර පාරිශුද්ධ තත්වය මතු කරගන්න ඕනේ. ඒක මතු කරගන්න තමා අර අනුසය න අනුසේති කරලා මේ නික්ලේශී බවට පත් වෙන්න ඕනේ, පිරිසිදු බවට පත් වෙන්න ඕනේ. සචිත්ත පරියෝ දපණං කියන තත්වයට තමන්ගේ හිත පත් කරගන්න. ඉතින් ඒක නිසා මේ ධර්මතාවය සෑම කෙනෙකුටම තේරුම් ගන්න ඕන, තේරුම් ගන්න පහසු දෙයක්. බාහිර ලෝකිකින් නිවනක් නිබ්බිදා කියන තත්ත්වය, නිබ්බාන කියන තත්ත්වය ලබා ගන්න පුළුවන් දෙයක් නෙමේ. තමන් තුළම තියෙන දෙයක්, තමන්ම කිලුටු කරගත්ත දෙයක් මේ නිවන වැහුනේ. වෙන කවුරුවක් කිලුටු කළෙත් නෑ, වෙන කාටවත් පිරිසිදු කරගන්නත් බෑ, පිරිසිදු කරලා දෙන්නත් බෑ. මේ පාර මාර්ගය කියා දෙන්න පුළුවන් මොහොකටද මේ නික්ලේශී සිතක් අර සචිත්ත පරියෝ දපණං කියන පූර්ණ පාරිශුද්ධතාවයට මේ සිත පත් කරගන්න ක්‍රමය පමණයි කියා දෙන්නේ. ඒ ක්‍රමය තම තමන් විසින් තම තමන් තුල ඇති කරගෙන තමන්ම අනුගමනය කළ යුතු දෙයක් මිසක් වෙන කාටවත් තමන් වෙනුවෙන් අනුගමනය කරලා තමන්ව නිවනට එක්කගෙන යන්න දක්කගෙන යන්න පුළුවන්කමක් නැති බවත් සෑම කෙනෙක්ම තේරුම් ගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි මේ කෙටි ධර්ම දේශනය බොහොම ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ වැඳලා පුදලා යදලා පතලා මේක කරගන්න පුළුවන් කමක් නැහැ. මේකට නියම පිළිවෙත ප්‍රතිපදාව තේරුම් අරගෙන අර ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන අනුසය ඉපදවීම සහ මුලින්ම නැවැත්වීම අත්‍යවශ්‍ය බව පමණක් තේරුම් ගත්තොත් ඒක කරන්නට මාර්ගය පැහැදිලිව කියා දීලා තියෙනවා. ඒ මග ආනපාන සති සමාධිය වැඩිම බවත් කියලා තියෙනවා. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙලා රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් සහ මුලින්ම සදාටම උදුරාස් කරන්න පුළුවන් බවත් තේරුම් ගන්න. තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මේ මයික් එකක් තියෙනවා, පොඩ්ඩක් ප්‍රශ්න අහන්න. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මයික් එකකට අහන්න. ඒක අව්‍යාකත සිත. ඒක උපේක්ඛාව නෙමෙයි. අපි උපේක්ඛා සිතක් ඇති කරගන්න ඕන උත්සාහයෙන් සංකාර සිතක් එන්නට එන අවස්ථාව. ඇහෙන් ප්‍රියමනාප රස්සන රූපයක් දැක්ක කියමුකෝ. එතකොට ඒක අට අපි ඒක දිගේ සංචේතනා පැවැත්වුවොත් උපේක්ඛා සිත නැති වෙනවා. අපි ඒක අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළොත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තත්ත්වයටපත් වුණොත් අර ප්‍රිය දෙයට අපි ඇලෙන්නේ නැන්නම් මුලා වෙන්නේ නැන්නම් එතෙන්දී උපේක්ඛා සිතක් අපි ඇති කර ගන්නවා. උපේක්ඛා සිත අව්‍යාකත සිතක් ඇති වූ අවස්ථාවකදී අවශ්‍ය නැහැ. දැන් අපි හිතමු අපි ඔන්න මේ හොඳම උදාහරණයක් පොල්ලත්ක අපි ගමන් කරනවා. පොල්ලත්ේ ඇවිදිනවා. පොල්ලත්ේ අපි ඇවිදිනකොට ඕන තරම් පොල් ගස් අපි දකිනවා. කිසිම පොල්ලත් පොල් ගහකට අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. අපි පොල්ලත්ේ ඇවිදගෙන යනවා. එතෙන්දි තියෙන්නේ උපේක්ඛා සිතක් නෙමෙයි, ආභ්‍යාගත සිතක්. එකපාරට අපි දැක්කා එක පොල් ගහක් මේකේ ගෙඩි එක වල්ලකෙදි 50ක් විතර තියෙනවා. හැම වල්ලකම මේ වගේ එක හා සමානව පොල් තියෙන ගහ. එකපාරට මේ පොල් ගහ දැකලා අපේ හිතේ මත්වීමක් වේගයක් අලුතෙන් ඇති වෙනවා. ඇති වෙලා මේ වගේ පොල් ගහක් මාත් හදා ගන්න ඕන. මොකද්ද දන්නේ නැහැ මේකේ જાතිය, මේකෙන් පැලයක් ගන්න බැරිද දන්නේ නැහැ, අපේ වත්තේ හදා ගන්න බැරිද දන්නේ නැහැ, මේකට කොහොමද පෝර දැම්මි දන්නේ නැහැ. මේ වගේ සංචේතනා පැවැත්වුවොත් මොකද වෙන්නේ? අපේ හිතේ සංකාර ඇති වෙනවා. අන්නේ අවස්ථාවේ මේක අපේ හිත දැන් අර සමුදේ බිහි වෙන්න සම්බන්ධතාවයක්. මේ වගේ පොල් ගහක් මටත් ගන්න ඕන කියන සම්බන්ධතාව. මේක ඒක ඒ අවස්ථාවේ තමයි අපේ හිතේ උපේක්ඛා සිට ඇති කරගත යුත්තේ. ඒ වගේම අපිට ගැටීමක් ආපු අවස්ථාවෙත් අපි උපේක්ඛා සිතක් ඇති කරගන්න ඕන. ඒ වගේම මැනීමක් වැරදිසේ මානින් මැනින්න අවස්ථාව ආපු අවස්ථාවෙත් හිත උපේක්ඛා තත්ත්වයට පත් කරගන්න. මෙන්න මේ තුනේදී තමයි අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා කියන තත්ත්වයෙන් උපේක්ඛා සිත පූර්ණ කරගන්න ඕන. නැතු අර අව්‍යාගත සිතක් ආපු අවස්ථාවක අපිට උපේකාසිත අවශ්‍ය නැහැ. එතකොට උපේකාසිත පැවැත්වියේ යුත්තේ ඇලෙන්නට යන අවස්ථාවේ නොඇලී නොගැටී මුලාන. ගැටෙන්නට යන අවස්ථාවේ නොඇලී නොගැටී මුලානුයි. මනින්නට යන වැරදිසේ මනින්නට යන අවස්ථාවේ නොඇලී නොගැටී මුලාන. ඉතින් ඒක නිසා අර උපේක්ෂිත පැවැත්වියේ තෙන්නේ මේ වගේ වෙලාව. දැන් අපි ඕන තරම් සද්ද ඇහෙනවා, ඇහෙන් කන රූප දකිනවා, කනෙන් ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ, මේ වගේ අවස්ථාවට අපිට තියෙන්නේ උපේක්ෂිතක් නෙමෙයි, අව්‍යාගත සිතක්. ඒ අවස්ථාවේ අපි අලින්නෙත් නැහැ, ගැටින්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ, සංචේතනා පවත්වන්නෙත් නැහැ, සමුදේ බිහි වෙන්නෙත් නැහැ. ඒ අවස්ථාවේ අපිට ඉන්න පුළුවන්. නමුත් අපි එක පාරට එක මොහොතක අර ඇහෙන් දැක්කදී ප්‍රියමනාප රූපයට ඇලෙන්න ගියොත් අන්න ඒ අවස්ථාවේ තමයි උපේක්ෂිත සකස් කරගෙන හිතේ උපේක්ෂා ගතියක් ඇති කරගෙන අර සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ, ඒ සමග්ගෝ විසුද්ධිය කරන්නේ. නෑ, අව්‍යාගත සිත්වල අනුසය උපදින්නෙත් නෑ, සමුදය උපදින්නෙත් නෑ, භව සකස් වෙන්නෙත් නෑ, කර්ම බීජ සකස් වෙන්නෙත් නෑ. කර්ම බීජ සකස් වෙන්නෙත්, අනුසය උපදින්නෙත්, සමුදය සකස් වෙන්නෙත්, විඥාන ශක්තියක් වේගයක් වේදනාවක් ආවේගයක් උපදින්නෙත් සංකාර සිතක පමණයි. සංකාර සිතක් කියන්නේ ඔය ඇහෙන් කනින් ආසයට දිවට කයට මනට ලැබෙන අරමුණට අරමුණ ප්‍රිය නම් ඇලෙනවා නම් ඒක සංකාරයක්. අරමුණ අප්‍රිය නම් අමිහිරි නම් ඒක සංකාරයක්. ඒ ප්‍රිය අප්‍රිය දෙක අතර වැරදිසේ මානයෙන් මනිනවා නම් වැරදිසේ එතෙන්දිත් සංකාරයක් ඇති වෙනවා, සමුදේ බිහි වෙනවා, විඥාන ශක්තියක් උපදිනවා, අනුසය අලුතෙන් උපදින. ඒ මිසක් දැන් මේ අව්‍යාකට සිත් පවත්වන කිසිම වෙලාවක හෝ ක්‍රියාසිත් පවත්වන කිසිම වෙලාවක හෝ අනුසය උපදින්නේ නැහැ, සමුදය බිහි වෙන්නේ නැහැ, විඥාන ශක්තියක් උපදින්නේ නැහැ. එකම අවස්ථාව කොයිකද? සංකාර සිතක් ක්‍රියාත්මක වෙන අවස්ථාව පමණයි. ඒකනි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ක්‍රියා කිව්වෙත් නැහැ, සබ්බේ ආව්‍යාගත කිව්වෙත් නැහැ. ඒවා අපිට එච්චර වටින්නේ නැහැ. ඒවා තමයි වැඩි හරියක් තියෙන්නේ. දැන් අපි දවසක් පැය 24ක් ගත කරනකොට මේ ඇහැ කන ආසේ දිවකය මන පාවිච්චි කරනකොට සමහර විට දවසේ පැය 24 තුළම එක වෙලාවක වෙන්නේ නැති සංඛාර සිතක් පාවිච්චි. ඒ හොඳට මෑති දවස් 7කට අර විඥාණයට ආහාර ඇදී සම්දි බී වෙනවා. ඒ අවස්ථාව නැති කරගන්න පුළුවන් නම්, පාලනය කරගන්න පුළුවන් නම් හරියට හරි. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයේ මේ ඇහැ කන් ආසය දිවකාය මන හයම අසංවර නම් සංකාරයක් කරනවා, සමුදේ බී වෙනවා, විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා, සම්භවං සම්භූතං කියන තත්ත්වයට පත් වෙනවා. ඔව්, මේක ඉතින් මේකේ දැන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එක අද වන විට මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහයක් නැති නිසා පරමාර්ථාර්ථය ඉවත් වෙලා ලෞකිකාර්ථයකට අද පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ නිසා මේක නමස්කාර පාඨයක් හැටියට තමයි අද භාවිත කරන්නේ. අද සම්මතියෙන් මේකේ ආගම. අද නමස්කාර පාඨයේ තේරුම හැටියට කියන්නේ ඒ අරහතු ඒ භගවත් අරහතු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියන එක තමයි අද සම්මතෙන් ආගමේ බුද්ධ ආගමේ කියන්නේ. නමුත් මේක ඊට වඩා හුඟා ගැඹුරු මාගදී භාෂාවේ වචන කීපයක් තියෙනවා. මේ වචන කීපය හේතුඵල ධර්මයක් හැටියටයි විග්‍රහ කරලා තියෙන්නේ. මේ තස්ස කියන එක න මෝ තස්ස කියන තැන තස්ස කියන්නේ මුළු මාගදී භාෂාවෙම ඕනම තැනක හේතුවකුත් ඵලයකුත් සසඳලා හේතුව නිසා ඵලයක් ඵලය නිසා හේතුවත් අයින් කරගන්න පුළුවන් නම් වැරදි ඵලයක් එතෙන්දි තස්ස කියනවා. ඒ කියන්නේ හේතුඵල ධර්මය ක්‍රියාත්මක කිරීම තමයි තස්ස. න මෝ කියන්නේ මෝහය සහ මුලින්ම සදහටම නැති කර ගැනීම තමයි. න කියන්නේ නැති කර ගැනීම, මෝ කියන්නේ මෝහය. මොන හේතුවක් නිසාද මේ ඵලය මෝහය නැති කර ගැනීම ඵලයක් කෙනෙකුට මේ හිතේ උපදින මෝහය නැති කර ගන්න පුළුවන්. ඒ සඳහා උපකාර වන උදව් වන ක්‍රියාකාරකම් හතරක් තියෙනවා. ඒ හතර ක්‍රියාත්මක කිරීම නිසා තස්ස න මෝ මෝහය සහ මුලින්ම නැති වෙනවා. තස්ස කිව්වේ හේතුඵල ධර්මය සම්බන්ධ කිරීම. භගවතෝ කියන්නේ පළවෙනි එක තමයි මේ වට බග කරලා බෙදලා විභංග කරලා භාග කරලා දකින්න ඕන. දැන් මුළු බුද්ධ දේශනාවම විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ මේ ප්‍රකරණ පොත්වල සියලු තැන්වල බෙදලා විභංග කළා තියෙනවා. දැන් අපි මේ ඒකකයක්සේ ඝන සංඥාවක්සේ පුද්ගලයක්සේ සත්වයක්සේ දකින්නේ මේ බග කරලා විභංග කළා පටිකූල මනසකාරයෙන් බලන්න බැරි නිසා. ඒ නිසා මේක බෙදුවාම ඇහ කන නාසය දිවකය මන අර ආධ්‍යාත්මික හැටියට රූප ශබ්ද ගන්ධ සුවඳ රස බාහිර හැටියට ඒ වගේම මේක තියෙනවා ආපෝ තේජෝ ආයෝ පඨවි හැටියට රූප ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම හැටියට ඒ වගේම ආයතන හැක් හැටියට ඉන්ද්‍රියයක් හැටියට තව නොඑක ආකාරයට මේ විඥානය හැටියට උපදින මේ සියලු දේ බුදුහාමුදුරුව බෙදලා තියෙනවා. ඒ වගේම අර කේසාලෝමා නකා දන්තා තචෝ හැටියට මේක බෙදලා තියෙනවා. තව නොඑක ආයතන හැටියට පංචස්කන්ධය හැටියට රූප වේදනා සංඥා සංඛාර විඥාන හැටියට ආයතන හැටියට ඒ වගේම ධාතු හැටියට ඒ වගේම පටිච්ච සමුප්පාද විග්‍රහයත් ඒත් බෙදීමක්. මේ බෙදලා බලන්න උගන්වීම තමයි බග වට. වට කියන්නේ ගඩ හිට, බග කියන්නේ භාග කරලා බෙදලා විභංග කරලා බලන්න පුරුදු කරලා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විතරයි, බුද්ධ ධර්මයේ විතරයි මේ බග කරලා බෙදලා විභංග කරලා බලන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මයට මුල් අවුරුදු 200ක් 250ක් යනකම් කිව්වේ විභජ්‍යවාදය කිව්වා මිසක් බුද්ධ ආගම කිව්වේ නැහැ. එහෙම එකක් තිබුණ නැහැ. මේකට කිව්වේ විභජ්‍යවාදය. ඇයි? බග කළා, භාග කළා, විභංග කළා බලන්න පුරුදු කළ නිසා. ඒ වගේම රහ බැලීම අත්තරීම අරහතෝ මේ බෙදා බැලීම තමයි පළවෙනි අවශ්‍යතාවය. ඊට පස්සේ රහ බැලීම අත්තරී මේ පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ සියලුම දෙනා අර අජ්ජාත්තික ආයතනය වූ ඇහෙන් බාහිර රූප ආයතනේ රූප රහ බලනවා, කනෙන් ශබ්ද රූප රහ බලනවා, නාසයෙන් ගන්ධ සුවඳ රූප, දිවෙන් රස රූප, කයෙන් පහස රූප, මනසෙන් ධම්ම රූප අර රහ බලනවා. මේ රහ බලනවාට කියනවා පානය කරනවා කියලා. පානය කරන නිසා තමයි පණ තියෙන්නේ. ඒ නිසා මේ පානය කරන තාක්කල් පාණීන් කිව්වා පණ තියෙනවා. දැන් හැබැයි ඒ පානීය කිරීම කරන්නේ අර විඥාණයට ආහාර ලබා ගන්න. ඉතින් ඒක නිසා මේකේ ඇත්ත ඇති හැටියට තේරුණාම මේ රහ බැලීම අර අන්තවාදී අන්ධගාමී ලෙස විඥාණයට ආහාර සපයා ගන්නට ඒ කරන රහ බැලීම නවත්වනවා. ඒ අනුව විඤ්ඤාපනාය පඤ්ඤාපනාය කරනවා. ඒ අනුව තමයි රහ බැලීම අත්හැරියාම අරහතෝ කියන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම සං මා කිව්ව තුන්වෙනි පදය සං කිව්වේ රාගය මෝහය දේශේ රාගය මෝහ දේශේ මෝහය මේවා මිදී නිදහස් වෙන්න ඕන සහ මුලින්ම. ඒ නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වීම තමයි රහ බැලීම අත්හැරීම. අර භාග කරලා බෙදලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා රාගෙන්තර ද්වේෂෙන්තර මෝහෙන්තර තත්ත්වේ තමයි සම්මා. අර සම්මාංග පූර්ණ වෙනවා. ඒ වගේම සම්බුද්ධ කියන්නේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල බව උදුරා දෙමීම. මුල් තුන උදුරා දෙමීම. රාගෙන් ද්වේෂෙන් මෝහෙන් මිදී නිදහස් වීම සම්මා. රාග මුල ද්වේෂ මුල මෝහ මුල සා මුලින්ම සමුච්ඡේද වශයෙන් උදුරා දෙමීම සම්බුද්ධ. ඒ අනුව තමයි මෝහය සහ මුලින්ම සදහටම නැති වෙන්නේ. මේක තමයි පරමාර්ථ අර්ථය මේ ගාථාවේ. මේ ගාථාවේ විග්‍රහ කරපු සියලුම කරුණු මේ නිවන් මඟ විග්‍රහ කරන්න විස්තර කරන්නයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අවුරුදු 45ක් තුල දේශනා කර වදාළ සියලුම ධර්මය එක පේලියකට කැටි කරලා දේශනා කිරීමත් තමයි හේතුඵල ධර්මයේ මේක තියෙන්නේ. න මෝ කියන ඵලය ලැබෙන්නේ අර තස්ස අර භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන හේතු ඉවත් කිරීමේ අර හතරම හේතු ඉවත් කළා. ඒ අනුව න මෝ කියන තත්ත්වයට පත් වුණා. න මෝ කියන එක තවත් ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්. මෝ කියන්නේ මව් කුසකට යෑම. එනිසා මව් කුසකට යන්නේ නැවත බීජයක් හැටියට උපදින්නේ මෝහය තියෙන තාක්කල් පමණ. මෝහය නැති වුණාට පස්සේ නහි ජාතු ගබ්බ සෙයියං පුනරේති. ඉතින් ඒක නිසා මේ ගාථාවේ අපි හිතනවට වඩා අපිට තේරෙනවට වඩා ඔය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකේ කිසිම තැනක මේ නමස්කාරයක් එහෙම වන්දනාවක් ඇත්තේ නැහැ. නමුත් පස්සේ කාලෙක සංස්කෘත වචනයක් ආවා නමස්තේ කියන සංස්කෘත වචන. ඒ නිසා අර නමස්තේ නමස්තේ කියන එකට මේ නමෝ කියන එක ඇඳගත්තා. ඒ අනුව ඒක ආගමකට ගැලපෙන විදිහට පස්සේ කාලෙක හදාගත්තා. නමුත් බුද්ධ ධර්මයේ උතුම් බුද්ධ ධර්මයේ පරමාර්ථ ධර්මයේ මෙතන තියෙන්නේ මෝහය නැති කළා කියන එකයි. නමෝ භගවතෝ කියන්නේ වත බෙදා බැලුවා භාග කරලා බලලා රා බැලීම අත්තර දාලා ඇහැ කන නාසය දිවකය මන සංවර කරගෙන රාග දේශ මෝහය මිදී නිදාසි. රාග මුල ද්වේෂ මුල මෝහ මුල සදාටම සහ මුලින්ම උදුරා ඉවත් කිරීම තමයි සම්බුද්ධ කියන එකේ සම්බුද්දස්ස කියන අර්ථය. ඉතින් ඒක එක නිවනටම උපකාර වන ගැඹුරු අර්ථයක්. නමුත් අද ඔය කියන පාඩය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කිව්වට ඒක ආගමක් භක්තියෙන් අදහන විශ්වාසයක් පමණයි. ඒක නිවනට හේතු වෙන දෙයක් නෙමෙයි. නමුත් මෙතන මේ තියෙන ක්‍රියාකාරකම් අතර නිවැරදිව දැනගෙන වත බග කළා රාබැලීම අත්හැරලා රාග මුල ද්වේෂ මුල රාගය ද්වේෂය මෝහය මිදී නිදහස් වෙලා රාග මුල ද්වේෂ මුල මෝහ මුල සදාටම සහ මුලින්ම උදුරා දැම්මනම් අන්න ඒක අර න මෝ කියන තත්ත්වයට හේතු වෙනවා උපකාර වෙනවා. ඒකයි බුද්ධ ධර්මයේ ගැඹුරු ධර්මය පරමාර්ථ ධර්මය. නමුත් අද ආගමේ එහෙම ගැඹුරු ධර්මයක් කියන්න බෑ. ඒකින්ද අර මගේ නමස්කාරය වේවා කියලා අද කියලා භක්තියෙන් අදහනවා. වඳිනවා, පුදනවා, ඇදෙනවා, පටිනවා. ඒක නිවන නෙමෙයි, ඒක පැවැත්ම පාත්තගෙන. කවුද කොතන්ද? හරි කියන්න. අනේ හරි කතා කර.
උදාහරණයක් විදිහට අපිට ධර්මයේ විභාගයකට ලියනකොට ඒ ධර්ම විභාගේ පාස් වෙන්න කියලා හිත ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ කියන්නේ අල්ලා ගැනීමක් ඇති වෙනවා.
ඔව්.
ඒ අල්ලා ගැනීම ගැටීමක් බවට සමහර විට පත් වෙනවා. මොකද දරුවා පාඩම් කරන්නේ නැත්නම් ද්වේෂයකුත් ඇති වෙනවා. ඒ ඇතිවෙච්ච අවස්ථාවම නිවන් මාර්ගතම යොමු වෙච්ච හිතක් කියන කෙනෙක් නම් මේ විභාගයේ කියන්නේ අනිත්‍යයි. හැබැයි ද්වේෂයේ ඒ ක්ෂණිකව ද්වේෂය ඇති වෙලා ඉවරයි. ඉවර වුණාට පස්සේ දරුවට බැනලා බැන්න ගමන්ම ඇති වෙන මේක අනිත්‍ය දෙයක්. ඇයි මම මේ පස්සේ එළවන්නේ කියලා. එතකොට විඥානයේ දක්වා ඒ ද්වේෂ සිත ගමන් කරලා ඉවරයිද ගරුතර ස්වාමීනි?
ඔව්. රාගය, ද්වේෂය, මෝහය, මානය සියලු දේ ඇති වෙලා අවසානයි. දැන් ඒ වෙනුවට තමන්ට දැන් තමන්ගේ දරුවනේ ඔය අනික් දරුවෙක් ගැන අපි උපේක්ෂාසිතින් සියලු දරුවන්ට පළවෙනියා වෙන්න පුළුවන්ද? බෑ. අපේ දරුවටත් පළවෙනියා වෙන්න බෑ. සියලු දරුවන්ට පළවෙනියා වෙන්නත් බෑ. එක්කෙනෙකුට විතරයි පළවෙනියා වෙන්න පුළුවන්. මේක තේරුම් ගත්තා නම් අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදී. අපි මගේ දරුවා කියලා මේ අල්ලගත්ත නිසායි. එහෙමනම් අනික් ගෙදර දරුවටත් ඒක කියන්න එපා. තරහ යන්න එපා. ඒ දරුවා පාඩම් කරන්නේ නැහැ කියලා. ඈ? ඒ දරුවා පාස් වුණාමත් සතුටු වෙන්න එපා. නෑනේ. මේක මොකද්ද? මේක සංසාර බන්ධනය, සම්බන්ධය. මේ සම්බන්ධය තියෙන්නේ කාගේ හිතේද? තමන්ගේ හිතේ. අර මගේ දරුවා. ඈ? මගේ දරුවා විතරයි පළවෙනියා වෙන්න ඕන පාස් වෙන්නේ. අනික් දරුවෝ පළවෙනියා වුණාට මට තරහයි. මේක ඔය තුනම රාගය, ద్వේෂය, මෝහය තුනම උතෙන්දි උපදිනවා. අපි අර සබ්බේ සංඛාරා අනිච්ඡාති තේරුම් ගත්තා නම් යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. එතන බැඳෙන්නේ නැහැ. නිබ්බින්දති. ඒ අනුව ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක ඇත්ත තේරුම් ගන්නවා. අනිච්ච දුක්ඛ අනත්ත තේරුම්. දැන් මේ විභාගේ පාස් වුණයි කියලා ළමයා නිවන් දකීද? හැබැයි ලෝකේ අල්ලගන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ දරුවා විභාගේ පාස් කරවන්න අපේ තියෙන කැමැත්ත, අපේ තියෙන රාගය, බැඳීම, සමුදය, අසංවරකම නිසා. ඈ? අර එමුනම් අනිත් දරුවෙකුත් පාස් වෙන්න එපා. අනිත් දරුව ගැනත් ඕක හිතන්න එපා. ඇයි අපේ දරුවා විතරක් මෙහෙම හිතන්නේ? ඉතින් ඒක මේ සියලු දේ කරන්නේ මොකද හේතුව? දැන් අර දරුවගේ කර්ම ශක්තියක් තියෙනවා. ඒ දරුවගේ කර්ම ශක්තිය තියෙනවා නම් ඒ දරුවා පාඩම් කළත් නොකළත් විභාගේ හොඳට පාස් වෙයි. කොච්චර පාඩම් කළත් කර්මයෙන් ආවරණය වෙලා තියෙනවා නම් ඒ දරුවා බේල්වේ. මේකත් තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා අපි කොච්චර නීති දාලා හිර කරලා අර දරුවව කොයි තරම් සීමාවන් පනවලා මේ වගේ කළත්, ටියුෂන් දීලා අරව කරලා මේවා කළා, අපේ කැමැත්තට අනුව මේක හිටින් නැහැ. අනිච්ච කියන්නේ ඒකයි. අනිච්ච අනුපස්සනා කරනවා කියන්නේ ඒකයි. ඒ නිසා අර නිච්ච සංඥාව ප්‍රහාණය කරනවා. ඒ අනුව අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගත්තොත් මේකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ. දෙපළම දාන්නේ ආනාපාන සති භාවනාව මෙලෙස කරන්නේ කොහොමද කියලා.
ඒක නම් මට විනාඩි 10කින් 15කින් කියන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මේක අපි පොඩ්ඩක් ඇවිස්සුවොත් එතෙන්දි පොඩි පොඩි උපාසකම් අමාරුකම් තියෙනවා. ඉතින් ඒක නිසා උපාසකම්මට අවශ්‍ය නම් මේ ආනපාන සති සමාධි භාවනාව මගඵල ලබන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නටම උපකාරවන ආකාරය තේරුම් ගන්න ඕනේ නම් මේක එක දවසකින් දෙකකින් කියන්නත් අමාරුයි. මහා සතරාතිපට්ඨාන සූත්‍රය, කායගත සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය, ආනපාන සති සමාධි සූත්‍රය, අනත්ත ලක්ෂණ සූත්‍රය, මේ වගේ සූත්‍ර ධර්ම 15ක තියෙනවා. මේකේ රාහුලවාද සූත්‍රය ආදී 15. ඉතින් ඒ 15ම විග්‍රහ කරලා මේක ප්‍රායෝගිකව අස්සපස්ස කිරීම, ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම පිළිබඳව ඒකේ අධ්‍යයනයක් ප්‍රායෝගිකව කරන්න. ඒ සඳහා අපි දැන් වසර 3කට පමණ පෙර මීරිගම භාවනා මධ්‍යස්ථානයේ දින 7ක භාවනා වැඩසටහනක් තියෙනවා. ඒකේ කියලා දෙන්නෙම, ප්‍රායෝගිකව කරන්න කියා දෙන්නෙම මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරලා සතර සතිපට්ඨානය ඇතුළු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාරවන ආනපාන සති සමාධිය. ඒක නිසා මේක මේ වචනකින් දෙකකින් කියන්න පුළුවන් කමක් නැහැ. කිව්වොත් අතරමං වෙනවා, තවත් පැටලෙන්න ඉඩදී. ඔව්, ක්‍රියාසිත කියන්නේ ක්‍රියාසිතක තමන්ටත් යහපත් අනුන්ටත් යහපත්. ක්‍රියාසිතක් කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම ගුණය පූර්ණ වෙන, ඒ වගේම අලෝභ, අදේශ, අමෝහ, ඒ වගේම රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය වෙන සියලුම සිත් ක්‍රියාසිත. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, අදේශ, අමෝහ කියන ලෝභය අත්තරින, ද්වේෂය අත්තරින, මෝහය අත්තරින, ඒ වගේම රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය, රාගය හිතෙන් කපා හරින, ද්වේෂය හිතෙන් කපා හරින, මෝහය හිතෙන් කපා හරින සිත් සියලු දේ ක්‍රියාසිත්. ඒවා තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් නැහැ, යහපතක් පමණයි. යහපතක්ම පමණ. ඒ වගේම සංකාර සිතක තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් නැහැ. මොකද තමන්ටත් අයහපත්, අනුන්ටත් අයහපත්. ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා. ප්‍රිය අප්‍රිය අතර මනිනකොට වැරදිසේ මනින නිසා මානෙන් අස්මානය මතුවෙනවා. එනිසා සංකාර සිතක් තමන්ටත් අයහපත්, අනුන්ටත් අයහපත්. ක්‍රියා සිතක් තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්. අව්‍යාකත සිතක් තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් හෝ අයහපතක් හෝ වෙන්නේ. ඒ තුන හොඳට තේරුම් ගන්න ඕන. අපි එතකොට භාවනා කරලා මේ අනුසය න අනුසයටි කරන්න ඕන සංකාර සිත්වල පමණයි. ක්‍රියා සිතක් නම් ඒක ආසිතය, භාවිතය, බහුලීකතය, යානිකතය, වත්තුකතය, සුසුමරද්දාය, පරිචිතය, ඒක දිගින් දිගටම කරන්න පුළුවන්. හැබැයි අර සංකාර සිතක් නම් සබ්බේ සංකාරා අනිච්ඡාති, සබ්බේ සංකාරා දුක්ඛාති. දුකට අනිවාර්ය වශයෙන්ම හේතු වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ, නිදාන වෙන්නේ, උපකාර වෙන්නේ සංකාර සිතක් පමණයි. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා හැබැයි විඥානයේ කැමති මොන සිතක් පවත්වන්නද? සංකාර. විඥානයට ආහාර ලැබෙන්නේ සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර, විඥාන ආහාර හතරම ලැබෙන්නේ සංකාර සිතක්. දැන් ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය දිවකය මන පිනවන්නේ සංකාර සිතක. ක්‍රියාසිතකින් එහෙම නැහැ. අව්‍යාකාර සිතකිනුත් එහෙම නැහැ. මේ තුන හොඳට තේරුම් ගන්න ඕන. මේ තුන වෙන් කළා තේරුම් ගන්න ඉගෙන ගත්තාම අර සංකාර සිත් වලට විතරයි අපිට ආනපාන සති සමාධියේ අර නියම මේ ප්‍රතිකර්ම කරන්න ඕන. අරිය කියන්නේ රිය ගමන අත්තරින අරිය. අනරිය කියන්නේ රිය ගමන දිගින් දිගටම අත් නොහැර පවත්වාගෙන යන. විරිය කියන්නේ රිය ගමන වෙන් කර කර අත්හරින්නට උපකාරක ක්‍රියාකාරකම් කිරීම. තුන් පද තුනක් තියෙනවා. රිය, අරිය, විරිය. එතකොට අරිය පරිේශණය කියන්නේ රිය ගමන අත්හරින්න අර අලෝභ ආදේශ අමෝහ රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කිරීම. හිතේ උපෙක්ක රිය ගමනට උපකාර වෙන්නේ රාග ද්වේෂ මෝහ. එතකොට රාග ද්වේෂ මෝහ අත්තරින්නට වෙන් කර කර ඉවත් කරන්නට කරන දේ තමයි විරිය. මේ වචන තුන ත්‍රිපරිවට රිය, අරිය, විරිය. අර අනරිය කියන්නේ රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යෑම. අනරිය සමානයි රිය. රිය ගමන අත්තරීම තමයි අරිය. අරිය පරිේශන සූත්‍රයේ මේක තමයි තියෙන්නේ. දැන් අරිය ධර්මයක් මේක. අරිය සීලයක්, අරිය සමාධියක්, අරිය ප්‍රඥාවක්, අරිය මාර්ගයක්, අරිය පිළිවෙතක්. අරිය කියන්නේ රිය ගමන අත්තරින්නට උපකාර වන ධර්මය, ඥාන, ප්‍රතිපදාව, පිළිවෙත, සියලු දේ අරිය. දැන් ඔය ආගමේ කිසිම දෙයක් අරිය නැහැ. ඔක්කොම තියෙන්නේ රිය ගමන හොඳ පැත්තකට හරවනවා. යහපත් පැත්තකට හරවනවා. අර දෙව් සැප, රජ සැප, සිතු සැප, බ්‍රහ්ම සැප තමයි හොඳ. නැතුව නිවන නෙමෙයි. බුද්ධාගමේ තියෙන්නේ ඒක. බුද්ධාගමේ කොහෙවත් නිවනක් නැහැ. මේ බුද්ධාගම කියන දේ අදහලා විශ්වාසයෙන් නිවන් දැක්ක එකම පුද්ගලයෙක්වත් අතීතයේ හිටියෙත් නැහැ, අනාගතේ ඉපදින්නෙත් නැහැ. බුද්ධාගම අදහලා නිවන් දැක්ක කෙනෙක් නැහැ. ඒ සඳහා නිවැරදිව බුද්ධ ධර්මය තේරුම් ගන්න ඕන. බුද්ධ ධර්මයේ පමණයි නිවන් මඟ තියෙන්නේ. ආගමේ කියන්නේ ආගම කියන වචනෙම තියෙන්නේ පැවැත්ම යහමත්සේ දිගින් දිගටම පවත්වාගෙන යාමට උපකාරක ධර්මතාවය. ඒක හරි. ඒක තමයි බහුතරයකට ඕන ආගම. ඔය ක්‍රිස්තියානි ආගමෙත්, හින්දු ආගමෙත්, බුද්ධ ආගමෙත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට තිබුණ ආගම් 64ම තිබ්බේ මොකද්ද? පැවැත්ම ලෝකේ ලෞකිකත්වයේ යහපත්සේ පවත්වාගෙන යන එක නිවනක් නෙමෙයි. ලෝකේ නිවනක් නැහැ, නිවනේ ලෝකයක්. නමුත් අද වෙනකොට ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේම පදවැල් වචන ටික වෙනම අර්ථකථාකාරයෝ ඔය පස්ස කාලෙක අටුවාකාරයෝ අර්ථකථාකාරයෝ ඒ වචනවලටම අලුතෙන් අටුවා ටීකා ටිප්පණී ලියලා අර්ථකථා ලියලා මේ නිවන් මඟ වහලා ආගමක් බවට පරිවර්තනය කරගත්තා. මේක කළේ ඉන්දියාවෙන්. මේක කළේ ඉන්දියාවෙන්. ඒක නිසා ඉන්දියාවෙන් තමයි මේ ලංකාවට බුද්ධාගම ගෙනාවේ. ඒක හරියට හරි. හැබැයි බුද්ධ ධර්මයක් ඉන්දියාවේ තිබුණෙත් නැහැ, ඉන්දියාවේ ඉපදුනෙත් නැහැ. ඉන්දියාවේ මිනිහෙක් නිවන් දකින මඟ කිසි දවසක ඔයලා ලෝකයට දේශනා කළෙත් නැහැ. එනිසා මේ නිවන් මඟ, ඒ අරිය මාර්ගය, මේ අරිය සීලය, මේ සියලු දේ මතුවෙන්නේ, නිර්මාණය වෙන්නේ, සකස් වෙන්නේ අලුතෙන් හොයාගෙන දේශනා කරන්නේ මේ ජම්බුද්දීපය කියන මේ සිව්හෙළෙන් එකක. හොඳයි, තව එක ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ආණ්ඩ දෙකක්, පින සහ කුසලය. හැබැයි ආගමේ එකයි, බුද්ධාගමේ එකයි, හැබැයි බුද්ධ ධර්මයේ දෙකක්. පින් එකනේ අර වික්ටර් රත්නායකගේ සින්දුවක් තියෙන්නේ, පින් මදි වෙන්නේ නැටි ඒකයි තාමත් සංසාරේ. පින් වැඩි වුණොත් මොකද වෙන්නේ? සංසාරේ දීර්ඝ වශයෙන් අර දෙව්ලෝකවල, බ්‍රහ්ම ලෝකවල රජ සැප, සිටු සැප ලබ ලබා පින වැඩි නම් අතරමං වෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා පුඤ්ඤ පාප පහිනස්. කුසලය කියන්නේ මේ පින්කමක් කරලා ඒ පින්කමෙන් අපි උපයාගත්තා වූ ශක්තිය නිසා අර ණයගෙවන්න තියෙන අයට ණයගෙවලා චාගෝ පටිනස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා ඒ පින්කමටත් නොඇලී නොබැඳී ඒ පින්කමෙන් අපේ හිතේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් මුල් තුන උදුරා දාන්න නික්ලේශී සිතක් පවත්ව ගන්න පුළුවන් පින්කමක් කරලා පින් දීලා පින් පවරලා අර රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් මුල් තුන උදුරා දාන්න පුළුවන් ඒකයි කුසලය කුසලස්ස උපසම්පදා කියන්නේ පින නෙමෙයි පින අකුසලය පුණ්‍ය හැබැයි අර පුණ්‍ය අභිසංකාරයක් වුණොත් අකුසලය එනිසා පින්කම කියන එක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් යම් දැනුමක් ධර්මඥානයක් යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා නම් පින්කමක් කරලා ඕන කෙනෙකුට කුසලයක් බවට පත් කරගන්න පුළුවන් හැබැයි පින්කමක් කරලා ඒක අකුසලයක් වෙනවා ආගමේ කරන කියන හිතන සියලු දේවල් දැන් ආගමේ පින්කමක් කරලා කියන්නේ මොකද දැන් ඔය දැන් දානෙ ගෙදරක් දෙන්න ඇතිනේ දාන එහෙම තියෙනවනේ ගිහින් තියෙනවද දානෙකවල ඔය දානෙක දෙන්න ගියාම අර ආම්ද්‍රුව කියනවනේ ඔය හොඳට ආම්ද්‍රුව 10ක් 15ක් ගෙනල්ලා දානෙ හොඳ රසට දානෙ වෙලා පිළිගන්නලා ඊට පස්සේ ආම්ද්‍රුව පින් වාක්‍යයක් අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා ඒ හින්දා මේ පින්කමේ ආනිසංස හැටියට මේ පින්වතුන්ට නන්දා මල්ලිකා විසාකා සුමනාමෙන් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වෙන බුදුන් දකින්නට මේ පින හේතු ආසන මොකද කළේ පින්කම පුණ්‍යාභිසංකාරයක් කරගත්තා කාවද මුරුංගාත්තේ එල්ලලා අතරමං කළේ අර පින් දානෙ දුන්න මිනිස්සුම කරන්න තිබුණ වැඩේ මොකද ඔය පින්කමක් කරන්නේ අර තමන්ගේ ඥාතීන්ට පරදත්තු උපජීවීන්ට අපි ණය ගෙවන්න ඥාති ධර්මයේ ඉටු කරන්න යුතුකම ඉටු කරන්න අපේ අම්මා තාත්තා හරි කවුරු හරි ළඟම ඥාතියෙක් මිය පරලොව ගියාට පස්සේ දවස් 7න් මාස 3න් අවුරුද්දෙන් ඇයි පින්කමක් කරන්නේ අපිට අර ජීවත් වෙලා ඉන්න කාලේ උදව් කළා උපකාර කළා අපි ණයයි ඒ ණය ගෙවන්න දැන් ඒ ණය ගෙවන්න පින්කමක් කළාම අර හාමුදුරුව මොකද කළේ මේ දාන දෙන මිනිස්සුන්ව ආයි අතරමං කරන්න අර මුරුංගාට්ටේ ඉල්ලලා දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප කෙලවර නිවන් දකිත්වා කියලා ඕක තමා අඥානක ඕක තමා ආගම කියන්නේ. ඉතින් ඒක නිසා ඒ මොහොතේ අර තමන්ගේ අර මිය පරලොව ගිය අනන්ත අප්‍රමාණ ඥාතීන් පරදත්තු උපජීවීන් හැටියට පින් ගන්න ඇවිල්ලා බලා ඉන්නවා නොයිවසිල්ලේ. එක පරදත්තු උපජීවී කෙනෙකුටවත් පින් දුන්නද පින් පැවරුවද පින් අනුමෝදන් කළා නෑ. එයා ඊට පස්සේ දරුණු වෙලා උරණ වෙලා භූතයෝ පෙරේතයෝ වගේ අය ඒකෙ දෙට්ට ඊට පස්සේ කරදර කර මේක මොකද හේතුව පින් ගන්න බලාගෙන ආවා පින් දුන්නේ නැහැ කාටද පින් දුන්නේ අර පින්කම කරපු අයටම ඒ පින ප්‍රතිලාභයක් හැටියට ආපහු පැවරුවා දුන්නා ඒ මිනිසුන්ගේ නිවන වැහුවා නිවන වාල ඒ මිනිසුන්ගේ ලෝකයේ තුල අතරමං කළා දෙව් මිනිස් සැප රජ සැප කෙලවරට නිවන හැරෙව්වා කරන්න ඕන කම තිබුණේ මොකද්ද ඔය පින්කම එවලෙම කුසලයක් බවට පත් කරගෙන අර ඥාතීන්ට පින් දීලා පින් පවරලා ඒ ණය ගන්න දෙනුවේ මිදි නිදහස් වීමත් තමන්ගේ හිතේ මේ පින උපාදානය නොකර අර නාලම් නොඇලි අනාලයෝ කියන තත්ත්වයෙන් ඒ පින් දීලා පවරලා පුණ්‍ය පාප පහිනස කිරීම නමුත් ඒක කරන්න ආගමේ ක්‍රමයක් උගන්නලා දීලා නැහැ ඒක තියෙන බුද්ධ ධර්ම ඒ නිසා ආගමේ පිනයි කුසලයයි එකයි එක හරි ධර්මයේ පිනයි කුසලයයි දෙකක්. ඒකනේ කිව්වේ ආගමෙන් නිවන් දකින්න බෑ, ධර්මයේම ඕනේ කියලා නිවන් දකින්න. අර පින්කමක් කරලා කුසලයක් බවට පත් කරගන්න ක්‍රමයක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් ආගමක කියන්න දන්නේ නැහැ. එතෙන්දි නිවන් දකින්න බෑ, නිවන වැහෙනවා. නිවන වැහෙන්නේ කොහොමද? මේ පැවැත්ම තුළ, ලෞකිකත්වය තුළ අර පුද්ගලයන්ව රාගයයි මෝහයයි ඇති කරනවා. දේව සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලබා ගන්න මෙහෙම පින්කමක්. මේක තමයි ආගම කියන්නේ. ඒක නිසා මේක දෙකක්. බුද්ධ දේශනාවේ තියෙන බුද්ධ ධර්මයක් පස්සේ කාලෙක මේ මහායානිකයෝ බුද්ධ ආගමක් හැටියට හදාගත්තට පස්සේ සියලු දේ කන පිට ගහලා ඒ වචන ඒ පදවැල්ම පාවිච්චි කරලා නිවන වහලා පැවැත්ම යහපත් කරගන්න ආගමක් හැටියට මේක හදාගත්තා. ඒ ආගම බහුතරයකට ගැලපෙනවා. මොකද නිවන් දකින්න ඔක්කොටම බෑ. නිවන් දකින්න ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ටික දෙනෙකුට පමණයි. ඒක නිකුවේ නායන් ධම්මෝ දුප්පඤ්ඤස පඤ්ඤත්තසහයන් ධම්ම. ඒ නිසා ප්‍රඥාවන්තයන්ට විතරයි පිනක් කළා කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. අර දුප්පඤ්ඤස පුද්ගලයන්ට පින නැවත පුඤ්ඤාභිසංකාරයක් කරගෙන ඒ පිනේ එල්ලිලා උපාදානය කරගෙන අර රජ සැප සිටු සැප ලබලා අන්තිමට අපායත් ගිහිල්ලා නැවත නිවන කෙලවරක් නැති තැනකටම පත් කරගන්න ආගම හේතු වෙනවා. මේක තේරුම් ගත්තොත් විතරයි ආගමයි ධර්මයයි එකක් නෙමේ දෙකක් බව තේරුම් ගන්න. මේ දෙකේ වෙනස තේරුම් ගත්තොත් ඕනෙ කෙනෙකුට අර පුඤ්ඤ පාප පහිනස්ස කරලා කුසලස්ස උපසම්පදා කරන්න පුළුවන්. නැතුව සචිත්ත පරියෝදපණං වෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් දැනට එහෙමනම් අවසන් කරනවා. අද පොඩ්ඩක් විනාඩි 5 10ක් ප්‍රමාද වෙලා මේක පැවැත්වුවේ. නමුත් දැනටත් 5යි 20ට විතර වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ පින්වතුන්ට තවදුරටත් වැඩිපුර මේ පිළිබඳව කරුණු කාරණා දැනගන්න ඕන නම් ඔය අලුතෙන්ම පැමිණිච්ච අයට භාවනා වැඩසටහන් තියෙනවා මිරිගම. ඒවට වේයන්ගොඩ ඉඳන් දවස ගානේ ඉන්නත් පුළුවන්. ඇවිල්ලා උදේ 6ට විතර ඇවිල්ලා අවට 6ට වෙනකන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්ම දේශනා තියෙනවා භාවනා වැඩසටහන් දවස්වලත් පොය දවස්වලටත්. ඒ සියලු අවස්ථාවන් විවෘතයි මිරිගම කණ්ඩලමේ. ඉතින් එතෙන්ට ඇවිල්ලා අහගන්න පුළුවන්. තව නොයෙක් තැන්වල ධර්ම දේශනා තියෙනවා. මේ ආගමයි ධර්මයයි දෙකක් බව තේරුම් ගන්නකම් පිනයි කුසලයයි දෙකක් බව තේරුම් ගන්නත් බෑ. පැවැත්මට පින හොඳයි, නැවැත්මට කුසලය අත්‍යවශ්‍ය වෙනවා. නවත්තන්න ඕන රාගය, ද්වේෂය, මෝහය. ඉතින් ඒක තේරුම් ගත්තොත් හරි. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක්. දැන් අපි මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව පවත්වන්නට මේ ශාලාව ඉදමදි වුණත් මේ ශාලාව වෙන් කරලා දීලා මේ අවස්ථාව ලබා දුන්න මේ තක්ෂිලා විද්‍යාලයේ ඒ පවත්වාගෙන නියමිකාරයන්ටත්, ඒකට සම්බන්ධ වූ ඒ මහත්මිය සහ මහත්මාටත්, මට නම හරියට මතක නෑ, ඒ වගේම වීරකෝන් මහත්මා මහත්මිය, ඒ වගේම උඩුගම්පල චමින්දු මහත්මා, මේ වගේ මූලිකව කටයුතු කර පිරිසක් මේ වේයන්ගොඩ ප්‍රදේශයෙන්, යෝගම අපේ ජයසූරිය මහත්මයා, මේ වගේ බොහෝ පිරිසක් සංවිධානය කරලා සම්බන්ධ වෙලා මේ පින්වතුන්ට දැනුම් දීලා මෙතෙන්ට පැමිණෙන්න කියලා මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාව පැවැත්වුවා. මේ පැවැත්වුවේ දහම් ඇස පෑදෙන්න, තමන්ගේ දහම් ඇස වහලා තියෙන, වැහිලා තියෙන. ඉතින් ඒක නිසා ධම්මචක්කුන් උදපාදි වෙන්න ඕන. ඉතින් ඒ සඳහාම මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා හැම කෙනෙක්ම අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. මේ ධර්ම දේශනාව පැවැත්වීමට මූලිකත්වයේගෙන මේ තමන්ගේ කාලයත්, මුදලුත්, අවස්ථාවත්, වෙලාවත් වෙන් කරගෙන මෙවන් ධර්ම දේශනාවක් පැවැත්වීමට මේ මූලික වූ කාරක වූ සියලු දෙනාටත්, ඒ වගේම ඒ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත්, මෞර්ය මව්පියන් වැඩිහිටියන්ටත්, ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ සමගේ නමින් මිය පරලොව ගිය අනන්ත සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් අපි පිරිසිදු චේතනාවක් ඇතුව අවංක සිටින් තුන්සිත පහදාගෙන පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. එතකොට තමයි එක කුසලයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා තම තමන්ගේ නමින් මිය පරලොව ගිය අනන්ත සංසාරගත සියලු මෞද්‍ය මෞපියන්ට, වැඩිහිටියන්ට, සාම්පෘතයන් භාර්යාවන්, ආච්චිල සීයල, සහෝදර සහෝදරයන්, තවත් නොයෙකුත් නොයෙක් ආකාරයේ ඥාති මිත්‍රාදී හිතවතුන්ට සියලු දෙනාට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සියලු පරදත්ත උපජීවීන්ට මේ පුණ්‍ය ශක්තිය කැපකොට මුදවා නිදහස් කිරීමට පවරා දී, මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නටම මේ පින හේතු ආසනා වේවා. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතය. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතය. ඉදං වෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතය. ඉමිනා පුඤ්ඤකම් නමාමි බාල සමා සතං සමාදුමු හොතු යාව නිබාන.